ගරු ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීතුමා විනාඩි 8යි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ සහ ජාතික උරුම ප්‍රසංග කලා හා ග්‍රාමීය කලා ශිල්ප ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ වැශීෂ්‍ය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට දායක වනු මහත් සතුටිනි. එමෙන්ම ඒ අපගේ වගකීමක් යුතුකමක්සේ සලකමිනි. අපගේ අදහස නම් මෙය අපගේ රජයේ ප්‍රධානම අමාත්‍යංශයක් නොවේ නම් ප්‍රධානම අමාත්‍යංශයක් විය යුතු බවය. ආරක්ෂක, අධ්‍යාපන, ජනමාධ්‍ය, අධිකරණ, විදේශ කටයුතු මුදල් ආදී බොහෝ අමාත්‍යංශ, බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ මඟ පෙන්වීම ලබන සහෝදර අමාත්‍යංශ විය යුතු බවය. අපගේ වර්තමානයට ඓතිහාසික පදනමක් සපයුණුවේ බුද්ධ ශාසන හා සංස්කෘතිය මගිනි. අපගේ රාජ්‍ය පරමාත්‍යන් විවරණය වනුයේ ඒ මගිනි. අපගේ වර්තමාන අභියෝග ජයගැනීමට හකුණියේද ඒ මගින්මය. අපගේ සભ્યත්ව විඥාණයට ඇමතීමෙන් තොරව අදාප මුහුණ දෙන අයවැය පරතරය පිළිබඳ අභියෝගයන්ට, ණයගතිභාවය පිළිබඳ අභියෝගයන්ට, දේශීය ආර්ථිකයක්, ජාතික ආර්ථිකය ගොඩනගා ගැනීමේ අභියෝගයන්ට මුහුණ දීමු ගාට වනු ඇත. සෞභාග්‍යයේ දැක්මේ දුප්පත්කම තුරන් කිරීමේ, විනයගරුක සමාජයක් ගොඩනැගීමේ, සතුටින් ජීවත් වන පවුලක් සමාජයක් නිර්මාණය කිරීමේ අභියෝග ජයගත හැකිුණ ඇත්තේද අපගේ සભ્યත්ව උරුමය මත සාරවත් සංස්කෘතික ජීවිතයක්, සංස්කෘතික මිනිසෙක් ගොඩනැගීම මතය. බඩජාරිකම් පිටු දකින, අත්පත් කර ගැනීමේ තෘෂ්ණාව පිටු දකින, නිපුණතාව, ශ්‍රමය නැත්තම් ප්‍රයෝජනවත් භාවය, කලා රසිකත්වය, වින්දනය, පොහොසත්කම් ලෙස සලකන සමාජය ගොඩනැගීම මතය. අප සිංහලයන් නැත්තම් ශ්‍රී ලාංකිකයන් විසිරුණු ජනතාවක් නොවී ජාතියක් සේ එක්සත්ව ඇත්තේ කවරනම් ඓතිහාසික කරුණු පාදක කරගෙනද? සංඛ්‍යාත්මකව කුඩා ජාතියක් වසර දහස් ගණනක් පුරා කෙරුණු විවිධ ආක්‍රමණයන් හමුවේ නැවත නැවතත් සටන් කරමින් දිවි පුදමින් මේ රාජ්‍ය රැකගනු ලැබ ඇත්තේ කුමක් වෙනුවෙන්ද? අපගේ රාජ්‍ය අරමුණු නැත්තම් පරමාර්ථ කවරේද? එදා ඉතිහාසය අරුණෝදේම අපගේ පළමු විමුක්ති මහා සංග්‍රාමයේදීම ඒ පරමාදර්ශී ගෙමුණු මහරජතුමාගේ මුවින් මාගේ මේ ව්‍යායාමයේ බුද්ධහමේ චිරස්ථිතිය පිණිසමය යනුවෙන් කළ ප්‍රකාශයෙන් ඒ උතුම් පරමාර්ථය පැහැදිලි කෙරේ. එදා මෙදා තුර අප පරපුරෙන් පරපුර කැපිවී ඇත්තේ ඒ උතුම් පරමාර්ථය සාක්ෂාත් කර ගැනීමටය. ඒ රාජ්‍ය පරසතුරු උදුරු වලින් රැක ගැනීමට කළ අනවරත සටනක් පමණක් නොවේ. ඒ සමගම එය කෙලෙස් මලින් අප හදවත් රැක ගැනීම පිණිසද නැවත නැවත කළ අරගලයක් ද වේ. 1815 ගිවිසුම එකතකින් අප රට පරාදීන කළ ලිවිල්ල කූබව සැබෑය. එහෙත් ඒ ගිවිසුම්ම අපගේ රාජ්‍යයේ අරමුණු අභිලාෂ ලේඛනගත කළ ඓතිහාසික ලිවිල්ලක්ද වූ බව අප අමතක කළ යුතු නැත. එහි පස්වන වගන්තිය ඇතුළත් වන බුද්ධ ශාසනය කඩකල නොහැකිව පවත්වන්නට ඕනෑය සහ එහි කටයුතුද සංඝයාද විහාරස්ථානද පවත්වන්නට සහ ආරක්ෂා කරන්නට ඕනෑය යන අදහස් ඒ අතීත සભ્યත්වය හා වර්තමානය ඒකාත්මක කරන බව පැහැදිලිය. එදා 1915 දී බෞද්ධයන්ගේ පෙරහැර අයිතිය ප්‍රමුඛ අයිතීන් සුරක්ෂිත කිරීමේ ඓතිහාසික නඩුතුන්දුව දීමට පෝලි පීරිස් විනිසුරුතුමන්ට ඉවහල් වූයේ බ්‍රිතාන්‍ය නටතේ මෙරට පාලනය විය යුතු ආකාරය ව්‍යවස්ථාගත කර ඇති මේ වගන්තියය. එලෙසම නීති විශාරදිකූද බුද්ධිමතිකූද ආචාර කොල්ලිනාද සිල්ලා මැතිතුමාගේ මූලිකත්වයෙන් කෙටින්පත් කරුණු 1972 ජනරජ ව්‍යවස්ථාවටද ශ්‍රී ලංකා ජනරජයේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානයේ පිරිනමන්නේය. රජය විසින් බුද්ධාගම සුරක්ෂිත කොට පෝෂණය කළ යුත්තේ යන හයවන වගන්තිය ඇතුළත් කරන්නේද එසේම යැංකි ඩිකි ලෙස නාමකරණය වූ ජයා ජයවර්ධන අගමැතිතුමා 1978 දී ගෙනා දෙවන ජනරජ ව්‍යවස්ථාවට ශ්‍රී ලංකා ජනරජයේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානයේ පිරිනමන්නේය. බුද්ධ ශාසනයේ සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීමක් යුත්තේ යනුවෙන් ඇතුළත් කරනු වෙනම දෙවන පරිච්ඡේදය ලෙස ඇතුළත් කරනු නවනවගත්තියෙන්ද මේ ඓතිහාසික වගකීම කියාපායි. මේ මෙරට රාජ්‍යයේ වගකීමයි. බුද්ධ ශාසනයේ සුරක්ෂිත කොට පෝෂණය කිරීමේ අනු බෞද්ධ පුරාවස්තු විහෙර විහාර සංඝයා වහන්සේලා රැක බලා ගැනීම හා ආදර උපකාර සැපීම පමණක් නොවේ. උපාසක උපාසිකාවන්ගේ මෙරට ජනී ජනයාට අර්ථයෙන් හා ධර්මයෙන් පරිපූර්ණ ජීවිතයක්, ආර්ථික වශයෙන් සේම අධ්‍යාත්මික වශයෙන් උසස් වූ ජීවිතයක් ගත කිරීමේ අවස්ථාව නිර්මාණය කිරීමේ වගකීමද ඊට ඇතුළත්ය. අපගේ මේ සහභාගීව සිටින්නේ අයවැය විවාදයකට. ලබන වසරේ ආර්ථික ප්‍රමුඛතා පිළිබඳ විවාදයකට. ධනවාදී වේවා මාක්ස්වාදී වේවා බටහිර දැනුමට අනුව නම් සංස්කෘතිය රඳා පවතින්නේ ආර්ථික අඩිතාලම් මතය. 1818 නිදහස් අරගලයේ පරාජය සමගම බ්‍රිතාන්‍ය උඩරට ගිවිසුම නොතකා හරිමින් කෝල්බුක් කැමරන් ප්‍රතිසංස්කෘතියාවට නගනුයේ මෙරට වසර දහස් ගණනක් පැවතා අපගේ සભ્યත්ව රාජ්‍යයේ සහ මුලින්ම විලෝපනයට ලක් කරමිනි. අප නැයන වෙළඳාම මුදල ලාභය මුල් කරගත් වැවිලි ආර්ථිකයක් නිරූපණය කරන්නේ මෙරට ජනී ජනයා කුට්ට සිය ඉඩම කැලය අරකබාන ජීවන වෘත්තිය මේ සියල්ල අහිමි කරමිනි. නව ආර්ථික ක්‍රියාකාරකම් ඒහා බඳුණු අධ්‍යාපනය නව වෘත්තීන් මේ සියල්ල මගින් ඔහු ඔටුනු පළඳුන් ලැබුවේ ධර්මපාලතුමා කළු සුද්දැන්නයි කිව්වූ පිළිබුණුවත් දැන තුප්පැහියන්නේ හැඳින් වූ ආචාර්ය ආනන්ද කුමාරස්වාමි අධ්‍යාත්මික අවජාතය කැන්නයි ලෙස විවරණය කෙරුණු පැලැන්තියකටය. එහෙත් විස්මය ජනක කරුණ නම් තම සංස්කෘතික ජීවිතය රැකගැනීමේ පදන මහිමිකරන ලැබ තිබියදීත් ඒ විලෝපනයට එරෙහිව වසර 200ක් පුරාවට සටන් කිරීමට පදනමක් ඒ සංස්කෘතිය විසින් සભ્યත්ව විඥානය විසින් සැපෙනු ලැබ තිබීමය. කරුණියජ කතානායකතුමනි, අද අප රට මෙන්ම ලෝකයේද ගෙවමින් තිබෙන්නේ සංක්‍රාන්ති සමයේකි. අද ලෝකයේම පොලිස් කාර්යය ලෙස කටයුතු කරන ඇමරිකාවට
ඔබතුමාට තවත් විනාඩි 2යි.
අපි කවුරුද යන පැනය ඇසීමට සිදුව ඇත. චීනය සිය සભ્યත්ව මත පදනම් රාජ්‍ය ගොඩනගා ලෝකයේ හැමවේ නැගී සිටින අතර රුසියාව ඉන්දියාව ආදී රාජ්‍යයන්ද ඒ මග යනු පෙනේ. 1977 දී විවෘත ආර්ථිකය අවර සංස්කෘතිය පාදන දේශපාලනයේ 1977 දී ආරම්භ විවෘත ආර්ථිකය අවර සංස්කෘතිය පාදන දේශපාලනයේ උච්චස්ථානයට රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිතුමා මංගල සමරවීර හිටපු මුදල් ඇමැතිතුමා ගෙන ගිය බවද ගෝඨාභය ජනාධිපතිතුමාට අපගේ රජයට දුන් ජනවරම ඒ ගමන දැන් ඇති නවත්වනු යයි හඬගා කියූ ජනවරමක් බවද අයවැය දෙවනවර කීමේ විවාදයට සහභාගී වෙමින් පෙන්වා දෙනුමු. අද අප රටක් ලෙස ජාතියක් ලෙස නැගැතිභාවයට පරාදීනත්වයට පත් ඇති බව විපක්ෂයේ ගරු මන්ත්‍රීතුමන්ලා පුන පුනා කියනු ඇසේ. ඒ පිළිබඳ මතභේදයක් තිබිය නොහැකිය. ගැටලුව වනුයේ දුර්භාග්‍ය සම්පන්න තත්ත්වයෙන් අපේ රට අපේ ජනතාව ගලවා ගන්නේ කෙසේද යන්නයි. කෙතරම් අභියෝගාත්මක වුවද කෙතරම් දුෂ්කරතාවට මුහුණදීමට සිදුවද ජාතිකාත්‍ය ගොඩනංවා ගැනීමෙන් මාවත හැර අන්මාවතක් අපහමුවේ තිබේද. එහිදී මේ අයවැය මැගින් මෙරට වගා කළ හැකි භෝග මෙරට නිපදවේ හැකි උපයෝගීතා භාණ්ඩ අපනයනයට පනවා ඇති සීමා මගින් ආනයනයෙන් දුර්වල කිරීමට පනවා ඇති සෙස්බදු මගින් කෘෂිකර්මෙහි දේශීය කර්මාන්තයේ කරන ආයෝජන දී ඇති බදු සහන මගින් කරන යොමු කිරීම සාධනීය වේ. එහෙත් ඒ අභියෝගයට මුහුණ දීමට රටක් ජනතාවක් පෙළගැසිය හැකි වනු ඇත්තේ හරයාත්මකව ආර්ථික හා ජීවිත පිළිබඳ සුසුමාදර්ශී වෙනසකට රට යොමු කළගත හැකි වනු ඇත්තේ අපගේ සભ્યත්ව විඥාණයට ඇමතීමෙනි. බුද්ධ ශාසනය ආරක්ෂා කොට පෝෂණය කිරීමෙන් පමණක් නුවේ බුද්ධ ශාසනයම මේ රටේ මහා ජාතික ව්‍යායාමී ගාමක බලවේගය බවට පත් කර ගැනීමෙනි. කොරෝනා වසංගතය මුල්ලදියේදී සාර්ථක ලෙස පරාජය කළ රටක් බවට පත්වීමට අපට හැකි වූයේ මුළු රටම සමස්ත ජනතාවම පරාර්ථකාමී හා මුල් කරගත් සભ્યත්ව
විඥාණය
අනුව කටයුතු කළ නිසාවෙනි. කොරෝනා වසංගතය සේම අපේ රටේ සහෝදර ජනතාවක් දිවිද දුක්වද්භාවයේ ගිලී සිටීමේ අභියෝගයටද අපේ රටේ සමස්ත ජනතාව නැබරින් මිරිකුණු ජනතාවක මේ අභියෝගයටද පිළියම් සිවීමේදී මේ සભ્યත්ව විඥාණය අවදි කර වීම ඒ මත පදනම්ම සාරවත් සංස්කෘතික ජීවිතයක් අධ්‍යාත්මික ජීවිතයක් කරා අපේ රටේ ජනී ජනයා හා ගමන් කිරීම අත්‍යවශ්‍ය වනු ඇත. ඒ සඳහා මේ රටේ ත්‍රස්තවාදය පෙරදූ මහින්ද රාජපක්ෂ ජනනායකයාගේ නායකත්වයේ ලබන බුද්ධ ශාසන ආකිමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයට සේම දේශීය
ඔබතුමාගේ ස්තුති
අවසන්
සභාගත කරන්න
විදුර වික්‍රමනායක රාජ ඇමතිතුමාගේ අමාත්‍යංශයට එක්ව මේ අභියෝග ජය ගැනීම සඳහා අපේ ප්‍රබල මෙහෙවරක් කළ හැකි බව අපගේ විශ්වාසයයි. බොහොම
ස්තුතියි ඔබතුමාට. ගරු රංජිත් මද්දමණ්ඩාර මැතිතුමා විනාඩි 24යි.
නියෝජ කාර්ක සභාපතිතුමනි, මේ රටේ විශාල කාර්යභාරයක් කරන ඒ වගේම සංවර්ධනයට ඒ සංවර්ධන කටයුතු මෙහෙවන අමාත්‍යංශයක් වෙන රාජ්‍ය සේවා පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යංශ යටතේ වචන කීපයක් කතා කරන්න මම අද බලාපොරොත්තු වෙනවා. මේ රටේ අද 116කට කිට්ටු වෙන්න රාජ්‍ය සේවයක් ඉන්න. මේ රටේ විශ්‍රාම ලබන සහ රජයේ පඩි ලබන කට්ටිය මේ රටේ ජනගහනයෙන් 10%ක් රජයේ වැටුපක් හෝ විශ්‍රාම වැටුපක් ලබන. හැබැයි මේ රාජ්‍ය සේවය විශාල කාර්යභාරයක් පහුගිය නිදහසෙන් පසු අවුරුදු 72 ක්‍රියාත්මක කරලා තියෙනවා. අපි දන්නවා අපේ පරිපාලන සේවය දා සිවිල් සේවය මේ ආසියා කරේ ප්‍රධාන සිවිල් සේවයක් වුණා. මැලේසියාව වගේ රටවල් වල සිවිල් සේවය ස්ථාපනය කරද්දී පියහලා තියෙනවා අපේ සිවිල් සේවයේ විශිෂ්ටව ගිහිල්ලා ඒකට උපදෙස් දීලා තියෙනවා. නමුත් අද අපිට ඕන මේ සිවිල් සේවය අපේ විධායක සේවය ඉවර කරන එක නෙවෙයි, මේක තව ශක්තිමත් කරන්නේ. අපි දන්නවා එකම කමානුවක් තිබ්බා දෙදාස් පහළොව වෙනකොට මේ රටේ රාජ්‍ය සේවකයා ආර්ථික වශයෙන් අන්තිම අසරණ තත්ත්වයකට පත් වෙලා තිබ්බේ. මම දැක්ක සමහර රජයේ සේවකින්ගේ පඩිපත බැලුවොත් මාසෙකට 5000යි 6000යි ණයට කැපිලා ඉතුරුයි. මම කියන අපි යහපාලන රජේ මේ රටේ රජයේ සේවකයාට කරන්න පුළුවන් උපරිම දේ ආර්ථිකයේ ශක්තිමත් කළා ශක්තිමත්ව දෙපෙයින් නැගිටීමේ ශක්තිය අපි රජයේ සේවකයාට ලබලා දුන්නා. ඉතිහාසයේ කවදාවත් නැති විදියට රුපියල් 10000ක් එක්ක අහු කරා විතරක් නෙවෙයි ඒ 10000 අධියර පහකින් මූලික පඩියට එක්ක අහු කරා. එනම් මේ රටේ හැම රජයේ සේවකයෙක්ම තමන් ගත්ත මගේ 2014 ගත්ත මගේ 2020 වෙනකොට දෙගුණකට වැඩිය පඩියක් ගත්තා. අපි එතනින් නැවතුන්නේ මෙරටේ රජයේ සේවකයාගේ පහළ පන්තියේ පහළම සේවකයන් ඉදලා ඉහළ සේවකයාට ඒ රේෂියෝ එක අනුපාත 1.42කට වැඩි. මේ රටේ අඩුම රජයේ සේවකයාට අඩුම තරමේ රුපියල් 13000ක් පඩි වැඩි වුණා. මූලික පඩිය ඊට අනුපාතව අධිකාර දීමනා ඊට අමතරව බටායක සංයුත දීමනා මේ සියල්ල වැඩි වුණා. මේ රටේ අපේ රජයට පුළුවන්කම ලැබුණා කාර්යාල කාර්ය සේවකෙක් රුපියල් 1730 අපේ ආණ්ඩුවේ උනොට 24250 මූලික පඩිය. කළමනාකරණ සේවය නිලධාරිය ග්‍රාම නිලධාරිය 14000ක් ගණුඩේක 28940ක් වුණා. තමුන්නාන්සෙත් ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරේ විශේෂඥ වෛද්‍යවරේ 48080 වුණා. පරිපාලන සේවයේ විශේෂ නිලධාරියෙක්ගේ 60130000ක් වුණා. අපිට පුළුවන්කම ලැබුණා මේ රජයේ සේවකයාට ශක්තිමත් වෙන්න අපි ඇයට වැටුප් වැඩි කරන්න පුළුවන්කම ලැබුණා. ඒ වැටුප් වැඩි කළා අපේ ආණ්ඩුවට ඒ අයවැයත් ඒකට හරියන්න අපිට වැඩි කරගන්න පුළුවන්කම ලැබුණා. පොලිසිය රාළහාමි කෙනෙකුට අපි බලයට එනකොට පොලිසිය රාළහාමි කෙනෙක්ගේ මූලික පඩිය 14280යි. අපි 100%ට 107කින් 29540ක් වැඩි කළ වෙනකම් වැඩි කළා. තම අමතරව 140කුත් දුන්නා. ඒ කියන්නේ රුපියල් 30000ක් ගත පොලිසිය රාළහාමි කෙනෙක් 60 රුපියල් 22000ක් ගත පොලිසිය රාළහාමි කෙනෙක් රුපියල් 50000ක් වෙනකම් ගත්තා. අපි යන රජයේ සේවකයා ශක්තිමත් කරා විතරක් නෙමෙයි විශ්‍රාම වැටුපලක් මේ ගැළපෙන විදිහට කරා. හැබැයි අපිට නොයෙක් නොයෙක් යෝජනාව යම් අසමතාවය විෂමතාවයන් තියෙනවා කියලා. අපිට පුළුවන්කම ලැබුණ අපි කොමිසමක් පිහිටවල රණුග්ගේ කොමිසම පිහිටවල අපේ ආණ්ඩුවේ ඉදදී අපි තීන්දුවක් ගත්තා 20 ජනවාරි පළවෙනිදා ඉඳලා ඒ රණුග්ගේ කොමිසමේ වාර්තාව අනුව ඒ රජයේ සේවකයාගේ ඒ විෂමතාවට උත්තරයක් විදියට තවත් 3000 ඉඳලා 24000ක් වෙනකම් පඩි වැඩි කරා. අපි 2019 ඇයවැයි රුපියල් 3000ක දීමනාවක් දුන්නා. මොනවාද මේ රජයේ සේවකයා මේ ආණ්ඩුව ආපු ගමන් කරේ? මෙන්න චක්‍රලේඛයන් නිකුත් කළා කිව්වා. මගේ ළඟ තියෙනවා චක්‍රලේඛය. ඒක නිකුත් කළා කිව්වා රජයේ සේවකයාට අපි දුන්න පඩි වැඩිව නැවැත්තුවා. එහෙමයි රජයේ සේවකයාට සැලකුවේ. මම තමුන්නාසලෙන් කතානායකතුමනි පහුගිය මැතිවරණයේ 180 රජයේ සේවකයෝ පොදු ජන පෙරමුණ බලයට ගේන්න ඡන්දෙ දුන්න. සලකලා තියෙන්නේ අපි වැඩි කරපු එකත් ඒකත් නැවැත්තුවා. ඒ විතරක් නෙවෙයි විධායක ශ්‍රේණියේ නිලධාරීන් පරිපාලන සේවයේ නිලධාරීන් ක්‍රම සම්පාදන සේවයේ ඉංජිනේරවරු වෛද්‍යවරු කෘෂිකර්ම සේවයේ විධායක ශ්‍රේණියේ 43000ක් ඉන්නවා. අපිට ඉදිරිපත් කරා ඒගොල්ලන්ට ලැබෙන දීමනත් එක්ක යම් විෂමතාවයක් තියෙනවා. අපි තීන්දුවක් ගත්ත 15000ක් හැම විධායක ශ්‍රේණියේ නිලධාරියෙකුටම 15000ක වෙනකම් එයාට දීමනාවක් දෙන්න. මොනවද කරේ? මේ ආණ්ඩු ආපු ගම එක නැවැත්තුවා. ඒ 43000 විධායක ශ්‍රේණියේ නිලධාරි මහන් මේ විදියටද රජයේ සේවකයන් සලකන්නේ? ඒ විතරක් නෙවෙයි නියෝජ්‍ය කතානායකතුමනි දැන් වෙනකොට රජයේ සේවකයන්ගේ අධික අතිකාල සංවිත දීමන ඔක්කොම නවත්තලා සමහර රජයේ සේවකයෝ මේ අතිකාල සංවිත දීමනත් එක්ක තමයි බැංකුවලින් ණය ගත්තේ දැන් ඒ ණය ගෙවා ගන්න බැරි තත්යකට පත් වෙලා දැන් ආණ්ඩුව කියනවා අමතරව වැඩ කරන්න බාහිරව වැඩ කරන්න නැහ ලිපිකරුවෙකුට සිද්ධ වෙනවා දවල් ආණ්ඩුවේ කන්තෝරුවේ වැඩ කළා හවසට ගිහිලා සිකියුරිටි ගාඩ් වැඩක් කළා මහන මේ විදිහට මේ ආණ්ඩුව රජයේ සේවකයා අන්තිම නරක තත්ත්වයට පත් වෙනවා අපි ඒ විතරක් නෙවෙයි අපි අධිකරණ සේවයේ විනිශ්චයකාරවරුන් ඇතුළු සියලු දෙනාට අපේ ආණ්ඩුවේ පඩිය තුන්ගුණයකින් වැඩි කරා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මහාචාර්යවරුන් අපිට පුළුවන්කම් ලැබුණා තුන්ගුණයකින් වැඩි කරන්න අපි එහෙමයි මේ රටේ විශ්වවිද්‍යාල ආචාර්යවරයාට ඒ වගේම අනිත් අයට මේ පඩි වැඩි කරේ මේ ආණ්ඩුව ආපු ගමන් ලියුමක් ගහලා චක්‍රලේඛයක් නිකුත් කළා 2020 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 35 2019 මේ වැඩි කිරීම ඔක්කොම නවත්තලා තියෙනවා මම දැන් තමුන්නාසන රජයේ සේවකීන්ගෙන් පලි ගන්න තත්ත්වයකට ඇවිල්ලා තියෙනවාද කියලා අපි අහන්න ඒ විතරක් නෙවෙයි මොකද විශ්‍රාමිකේ ඉන්න කරේ 2006 වැටුප් වැඩි කරද්දි විශ්‍රාමිකයාගේ ඒ වැටුප් විෂමතාවයට ගැලපුවේ නැහැ 2006 ඉඳලා 2015 වෙනකම් මේ විශ්‍රාමිකව පාර බැහැල උද්ඝෝෂණය කරා අපිට යහපාලන ආණ්ඩුවට පුළුවන්කම ලැබුණා පළවෙනි මාස තුනේ ඒ විෂමතාවය අයින් කරන්න අපි එතනින් නැවැත්තුවේ නැහැ ආපහු 2018 2007 රජයේ සේවකයාගේ විශ්‍රාම වැටුපට හරියන්න විශ්‍රාම වැටුප ගැලපුවා මෙරටේ විශ්‍රාමිකින් අඩුම තරමේ 143ක් විශ්‍රාම වැටුප වැඩිවුර කරා අපි එහෙමයි මෙරටේ විශ්‍රාමිකයාට සැලකුවේ ඒ විතරක් නෙවෙයි 2016 ඉඳලා 2020 වෙනකම් විශ්‍රාම යන විශ්‍රාමිකයාට 2020 විශ්‍රාම වැටුප පදනම් කරගෙන විශ්‍රාම වැටුප සකස් කළා විශ්‍රාමකේ විශ්‍රාමික බලාගෙන හිටියා 2020 අපිට මෙච්චර ලැබෙනවා අපේ විශ්‍රාම වැටුප මේ ආණ්ඩුව ආපු ගමන් චක්‍රවේගයන් නිකුත් කළ නැවැත්තුවා අද විශ්‍රාමිකයා දැන් වෙනකොටත් පාර්ලිමේන්තුවට එහා පැති උද්ඝෝෂණය කරන විරුද්ධව මම කියනවා විශ්වරජයේ සේවකයෝ 180 තමුන්නාසර ඡන්දේ දුන්නටද මේ සැලකන්නේ මම උදාහරණයක් විදියට කියන්නම් පොලිස් අධිකාරි වනේ අවුරුදු 30ක් සේවය කරා නම් 2015ට පෙර විශ්‍රාම වැටුපු රුපියල් 15609යි අපේ මේ යහපාලන ආණ්ඩුවෙත් එක්ක 40000යි ලිපිකරුවෙක් නෑ 11042යි අපි 25000 මේ රජ සමහර විශ්‍රාමිකින්ගේ 100ට වැඩි අපි විශ්‍රාම වැටුප වැඩි කරලා තියෙනවා මම අහන්නේ ආපු දවසේ ඉඳලා මේ විශ්‍රාම වැටුප අයින් කළා අද අර 2020 ගලවපු විශ්‍රාම වැටුප නිසා රජයේ සේවකයෝ 130000කට විතර අසාධාරණ ඉස්ට වෙලා තියෙනවා මම කනගාටු වෙනවා රාජ්‍ය සේවය ඇමතිවරයත් නැහැ වෙන ඇමතිවරුත් නැහැ මුදල් ඇමතිවරු නැහැ එක ඇමතිවරයෙක් ඉන්නවා වැවිලි කර්මාන්ත ඇමති ඉතරයි තමුන්නාසයට මේකට උත්තරය දෙන්න බෑ මම දන්නවා එහෙනම් මම අහන්නේ තමුන්නාසේ මම අහන්නේ තමුන්නාසේ මම අහන්නේ මේ අපි වැඩි කරපු දේවල් ලැබෙන්න තිබ්බ දේවල් නැවතුවා කවත් තමුන්නාසර දෙන්නේ කියලා මම අහන තමුන්නාසේ
ඔව් අවතුමා
මෙතුමා සඳහන් කළ කරුණ පිළිබඳව අපේ රජය මේ රටේ රාජ්‍ය සේවකයන් පිළිබඳව ඉතාම වැදගත් තීන්දුව తీන රසක් ගන්නවා ඔබතුමාලා යම්කිසි සහනයක් ලබා දීපුවා ඇත්ත හැබැයි ඔබතුමාලා ලබා දීපු සහනයට වඩා මේ රටේ ජනතාවට අවශ්‍ය වුණේ රට ජාති ආගම ආරක්ෂා කර ගැනීම ඇති මේ රටේ ජනතාව බඩගෝස්තරවාදී ජාතියක් නෙමෙයි ඔබතුමාලා යම්කිසි සුළු සහනයක් දුන්නත් හැබැයි ඊට වඩා මේ රටට වෙච්ච සහනය මේ රටට වෙච්ච අලකලංචි ආරක්ෂාව පැත්තෙන් රට ජාතිය පැත්තෙන් ජනතාව වැදගත් තීන්දුවක් ගත්ත නිසා තමයි 69 ලක්ෂයක් ජනතාව රට වෙනුවෙන් හිතලා තමයි රාජ්‍ය සේවකයන් 75%ක් මේ වතාවේ තැපැල් ඡන්දෙ දුන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට පොදු ජන පෙරමුණටත් කියන එක බොදුමා සංඛ්‍යාලේඛන වලින්ම දන්නවා.
ගජමිතුරන්ට ව්‍යාපාරයට ඉල්ලපු නැති බදු සහන දීලා බිලියන 600ක් නැති කරගත්තා. ඒ කළු සල්ලි ටික ගේන්න ලෑස්ති කරා. ගේන්න ලෑස්ති කළාද මොනවද කරන්නේ? රජයේ සේවකින්ගෙන් අනිත් අයගෙන් මේ කපලා දානවා. මහනෝ මෙහෙමද රජයේ සේවකින්ට සලකන්නේ? මට මතකයි චන්දට ඉස්සල ආබාද සෙබලු ලයිට් කන උඩ නැගලා උද්ඝෝෂණය කරා. මුණාදේකලු ඉල්ලුවේ ආබාද දීමනාව පෙන්ෂන් ගියායින් පස්සේ දෙන්න. ආබාද දීමනාව තමන්ගේ මරුණයෙන් පස්සේ දෙන්න තමන්ගේ භාර්යාවට ළමයින්ට. තමුන්නාසල දැන් අවුරුද්දක් ගියා තාම මේක දෙන්න බැරුණා. තමුන්නාසල කමිටුපත් කළා. ඒ අය ලයිට් කනු දාලා උද්ඝෝෂණය කළා. ගිහිල්ලා තැඹිලි පොල නැගිටවල අවුරුද්දක් ගියා.
කැබිනට් පත්‍රිකාව දැන් දාලා ඒක අනුමත වෙන්න ඔන්න මෙන්න තියෙන්නේ සබ් කමිටියක් දාලා තියෙනවා. මොකද ඒකට මේ විශ්‍රාම බැටු අංශයෙන් රාජ්‍ය පරිපාලනයෙන් ආරක්ෂක අමාත්‍යාංශයෙන් භාණ්ඩාගාරයෙන් සියලු දෙනාගෙම මේ තොරතුරු ගන්න ඕන නිසා අනිවාර්යෙන්ම අනුමත
වෙනවා. මේ සියල්ල අපි කරලා තිබ්බේ. අපි ඒ අයට යම් යම් දීමනා දුන්නා. ඒ අයගේ භාර්යාවන්ට දුන්නා. ඉතින් තමුන්නාසල අවුරුද්දක් ඇයි මේකට කල් ගත්තේ? තාම තමුන්නාසල කමිටුපත් කළා. මම තමුන්නාසයෙන් අහනවා, තමුන්නාසයට අනිද්දා ආරක්ෂක අංශයේ වකීම් බාර ගන්න යන මගේ මිත්‍රයා කියන්න බලන්න, තමුන්නාසල කවද්ද මේක කරන්න කියන්න බලන්න. කියන්න බෑ, දිනයක් දෙන්න බෑ. ඒ විතරක් නෙවෙයි, අපි අහනවා අද අපේ මේ රටේ පරිපාලන සේවයට මං කිව්වේ ලෝකෙම විශිෂ්ට පරිපාලන සේවයක් වුණා. අද කොහොම සලකන් මේ රටේ අධිරාජ්‍යවාදී යුගයේ පවා 1800න් පස්සේ පරිපාලන සේවයේ නිලධාරියෙක් කර ආණ්ඩුකාරකමට පත් කරේ නැහැ. පරිපාලන සේවයේ නිලධාරිය අර ප්‍රාදේශීය ලේකම්වරු එදා DRO එදා GA විදියට පත් කරේ නැහැ. නමුත් අද පරිපාලන සේවයේ නිලධාරින් බාල්දු කළා. ඒ තනතුරු වලට වෙනස් සේවාන් වල කට්ටිය පත් කරගෙන යනවා. මහානේ මෙහෙමද පරිපාලන සේවයට සලකන්නේ කියලා අපි හන්. අද අපි දන්නවා ඒ දාපු තැන්වල සමහර අය ඒවට කරගන්න බැරි වෙලා තියෙනවා. පාරිභෝගික අධිකාරී වරාය අද අසාර්ථක පාලනය වෙලා තියෙනවා. අපි අහන්නේ අපිට ආරංචිය ලැබිලා තියෙනවා මාධ්‍ය ඇමතුමාලා මේක නැතිනම් නෑ කියන්න. ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට, දිස්ත්‍රික් ලේකම් කාර්යාල වලට හමුදා නිලධාරීන් දාන්න යනවා කියලා අපිට ආරංචියක් තියෙනවා. මම දන්නේ ඒක බොරුවක් නම් මම පිළිගන්නම්. අපිට ලෑස්ති, අපිට ආරංචි මියන්මාරේ වගේ හමුදාව යම් යම් ස්ථානවලට දාලා අපි හමුදාවට විරුද්ධ නැහැ. නමුත් හමුදාව පුරුදු පුහුණු කරේ යුද්ධ කරන්න. පරිපාලන සේවයේ නිලධාරීන් විධායක නිලධාරීන් තමයි පරිපාලනය පුරුදු කරේ. දොස්තරලු පුරුදු කරේ සෞඛ්‍යයට. හමුදාවේ කටයුතු විරුද්ධ කරේ හමුදාවට. අද මේක පටලවාගෙන තියෙනවා. සමහර විට කොරෝනාවකටත් ඒක ප්‍රශ්නයක් වෙන්න ඇති. අපි තමුන්නාසලට කියනවා මේ රටේ 43,000ක් ඉන්නවා විධායක නිලධාරීන්. මේ අය බාල්දු කරන්න එපා, මේ අය අවතස්සේරු කරන්න එපා. විනාය දාලා අද ඒකයි මේ ආණ්ඩුව කරගෙන යන්නේ. මේ රටේ තිබ්බ විශිෂ්ටම තේවයක් ඒක අඩුපාඩු තියෙනවා නම් හදාගමු. තමුන්නාසලා දැන් දිගින් දිගටම කතා කරනවා. උපාධාරීන් 50,000කට රැකියා දුන්න. අපි හිතන්නේ අපි ඒ සම්බන්ධ ස්තුතිය ප්‍රකාශ කරන හැබැයි එකක් කියන්න ඕන. මේගොල්ල අපේ ආණ්ඩුවේ විතරක් නෙමෙයි 2012න් පස්සේ 2020 වෙනකන් එක්කහුව වෙච්ච උපාධාරීන් මෙතන ඉන්නවා. තමුන්නාසර 2015 ආණ්ඩුවේ ඉස්සෙල්ලා හිටපු උපාධාරීන් මෙතන ඉන්නවා. අපිට එහා පාලන ආණ්ඩුවෙන් පුළුවන්කම ලැබුණා 2012 අභියාචනාවලින් 3,000 ගණක් ගන්න. අලුතෙන් බඳවාගත්ත 20,000. එනම් මේ 50,000 කොටසත් 2015 ඉස්ලා ආණ්ඩුවේ හිටපු කට්ටිය. අර ආණ්ඩුව දිසාන විජිත හේරත් මැතිතුමා කිව්වා වගේ අද විජිත උපාධාරීන්ට 20,000 දෙද්දි අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. විභාග තුනක් අසමත් සාමාන්‍ය පෙළ අසමත් අයට 20,500යි. උපාධාරියා හිට විභාග තුනක් පාස්, සාමාන්‍ය පෙළත් පාස් වෙලා උසස් පෙළත් පාස් වෙලා උපාධාර සල්ක පාස් උපාධියත් පාස් වෙලා එයාට දෙන්නේ 20000යි. මම හිතන්නේ මේක සාධාරණයක් ඉෂ්ට කරන්න. මේ ඔක්කොම එක කාර්යාලේ ඉන්නේ. මහන්නේ මේ ඒ වගේම අපි අහනවා තමුන්නාන්සලාගෙන් රැකියා ලක්ෂ්‍ය වැඩපිළිවෙල. මම මතකයි රැකියා ලක්ෂ්‍ය වැඩපිළිවෙලට මැතිවරණ ඉස්සෙල්ලා ගිහිල්ලා හමුදාවේ කට්ටිය මේක සමුග පරීක්ෂණ තිබ්බේ. මැතිවරණ ඉස්සෙල්ලා කිව්වේ මේක දේශපාලන ભેදයක් නෑ. මේක දෙපැත්තේ කට්ටිය නම් තිබ්බා. මැතිවරණයෙන් පස්සේ මොනවද කරේ? පොදු ජන පෙරමුණ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ සංවිධායකවරුන්ගේ ලයිස්තුව යනන් තමයි මේක කරේ. අපරාධ සමුග පරීක්ෂණ තිබ්බේ. ලක්ෂ ගාන සමුග පරීක්ෂණ වලට. හරි. පොඩ වාඩි වෙන තමුන්නාන්සේ තමුන්නාන්සේ දන්න මේ මම හිතන්නේ මේ මන්ත්‍රීතුමා අලුත් වැඩි තර්ක කරන්න අපි ටිකක් ඉගෙනගෙන ආව නම් හොඳයි ඉගෙනගෙන ආව නම් හොඳයි කරුණාකරලා ඔව් කරුණාකරලා අපි අහන්නේ මේ 35000ම දුන්නේ 35000ම ඔව් ඔව් බොහොම මතකයි බය වෙන්න එපා ඒ විතරක් ඕ අපි හොඳට අපි කිසි වැරද්දක් කරමු නැති මිනිස්සු කරුණාකරලා වහගන්න ඒ වගේම අපිට පුළුවන්කම ලැබුණා විශ්‍රාමිකයින්ට බොහොම ශක්තිමත් වෙ ඉන්න විශ්‍රාමිකයින්ට 115ක් රජයේ සේවකෙක් විශ්‍රාම ගියාම ග්‍රැටිවිටි එක තමන් ඉතුරු කරපු මුදල් දානවා තැන්පත් කරන්න. ඒ තැන්පතේ මුදලින් තමයි ඉතිරි කිරීම තැන්පතේ මුදලින් තමයි පොලියෙන් තමයි ජීවත් වෙන්නේ. අපේ කාලේ 115ක් මේකට ගෙව්වා. දැන් 106 වෙනකන් අඩු කළා. අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා කරුණාකරලා මේ සඳහා සමය ගත කරන මෙරටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අඩුතරමේ ඒ විශේෂ පොලියක් කලබල දෙන්න කියලා අපි ඉල්ලා ගොල අන්තිම අසරණ තත්ත්වයට පහත්පත් වෙලා තියෙනවා 115 ඉඳලා 106 වෙනකන් තමුන් ආශ්‍රය දීලා තියෙනවා ඒ වගේම රාජ්‍ය සේවාව ගැන කතා කරලා මම කැමති ආගමික බුද්ධ ශාසන සහ සංස්කෘතික අමාත්‍යාංශයත් මේකට ඉදිරිපත් වෙලා තියෙනවා. අද මම දැක්කා ඒවැයෙන් ඉදිරිපත් වෙලා තියෙන අයවැය ඇස්තමේන්තුවල ආගමික ස්ථානවලට වෙන් කරලා තියෙන දියුණුවට බිලියන 0.68. මම කියන්න ඕන අපේ අන්තිම අවුරුද්දේ අපි බිලියන 6.5ක් මෙරටේ විහාරස්ථානවලට හින්දු පූජනීය ස්ථානවලට ක්‍රිස්තියානියවට මුස්ලිම් මේවට මේ සියල්ලට අපි බිලියන 6.5ක් වියදම් කරා. ස්වාමීන් වහන්සේලා පෙරටු කරගෙන ස්වාමීන් වහන්සේලාගේ බලයට අපේ ආණ්ඩුව අද එහෙමයි බුද්ධ ශාසනයට ඔක්කොම සලකන්නේ. අපි දැක්ක පුරා විද්‍යා ස්ථාන වලට ආරක්ෂාව දෙනවා කිව්වා. මම මෙතනදී කැබිනට් ඇමතුමාට කියනවා ඊයේ පෙරේදා මොණරාගල දිස්ත්‍රික්කයේ මහකළුගොල්ල කියන ගමේ සියඹලාණ්ඩුවේ ඩිෆෙන්ඩර් 10ක් විතර ගිහිල්ලා එකතැනක තියෙන පුරාවස්තු කොල්ල කෑම කියලා අපිට ආරංචි වෙනවා. කරුණාකරලා මේ පරීක්ෂණය කරන්න. මොකද ජනාධිපතිතුමාට කියනවා අපි මෙතනදී කියන්නේ පරීක්ෂණය කරන්න කියලා. ඕන ආරක්ෂක මම මම මේ පාර්ලිමේන්තුවේ පැමිණිල්ල කරන්නේ. මේ පාර්ලිමේන්තුවේ මම පැමිණිල්ල කරන්නේ. මම මේ පාර්ලිමේන්තුවේ කරන එක මම හිතන්නේ පැමිණිල්ල කරනටත් හරිය බලගතුයි. කරුණාකරලා ඒ දේ කරන්න. ඔව්. ඒ ඒකම නායකතුමා හොඳට දීලා තියෙනවා හොඳට සලකලා තියෙනවා නිකම් බොරුවට මේවා කරන්න එපා අපි දන්නවා වැඩියම මේ රටේ හිරකෙවල් වල හිටියේ තමුන්නාන්සලා ඉන්න කාලේ තමයි පුරාවස්තු හොරගම් කළා මම මතකයි මොණරාගල හිරගෙදර වැඩියේ හිටියේ තමුන්නාන්සලා ඉන්න කාලේ පුරාවස්තු හොරගම් කළා කට්ටිය රිමාන්ඩ් එකේ හිටියේ දැන් හතරම කයිවාරු ගන්න රටේ ප්‍රසිද්ධ කතාවක් අපෙන් අහගන්න එපා මේවා පුරාවස්තු හොරගම් කරේ කවුද කියලා අපි කැමති නැහැ මේවට පැටලෙන්න කෑ ගහන්න එනපා පා ගන්න ඒ විතරක් නෙවෙයි මම හිතන අපේ මගේ හිත මිත්‍ර අපි කවදාවත් අපි ඒවට අහු වෙලා නැහැ. කවදාවත් තමයි එහෙම චෝදනා කරන්න එපා. අපි කරනත් නැහැ. කරුණාකරලා ඉල්ලාස් කරගන්න. තමුන්නාන්සලා මෙතන එනවා කට තිබ්බට කියවන්න. කරුණාකරලා ඒවා කියන්න එපා. වාචාලකමට. ඔව්. මම හිතන්නේ අපේ සරත් වීරසේකර මගේ මිත්‍රයා. මගේ පාසල් මිත්‍රයා මට කිව්වා අපි ඉඳන්
ඔබතුමාට විනාඩි 3යි කරුමන්තිතුමා.
මහනවා මගේ හිතවත් මිත්‍රයා මුණ ඉදම දික්කේ. තමුන්නාසලා තමයි මේ රටේ අංක එක කොළඹ එක හමුදා මූලස්ථානයේ සින්නක්කරේට ශංග්‍රීලාකට විකේ තමුන්නාසලා අපි නෙවෙයි පෝට් සිටිය අක්කර 50ක් සින්නක්කරේට චීනට විකේ තමුන්නාසලා අපිට සිද්ධ වුණා මේ ගිවිසුම් සංශෝධනය කරන්න තමුන්නාසලා ඇවිල්ලා තමයි ගාලු මෝදර තව 2020 මුල තව අක්කර තුනම ආර ශංග්‍රීලා කර දුන්නු. අපි නෙමෙයි මොනරාගල දිස්ත්‍රික්කයේ අක්කර 7000 ඩෝල් සමාගමට දුන්නේ තමුන්නාසලා. තමුන්නාසලා දුන්නේ. සෝමාවති අක්කර 5000 මහන්නේ අපි වික්ක එක ඉදමක් කියන්නේ කතාවට කියනවා ඊළඟ එක කියලා. උඹෝන ඉදමක් කියන අපි වික්ක එක. මහින්දන් මේ වගේ අසත්‍ය ප්‍රකාශයක් කරන්න එපා කියලා අපි කියනවා. ඒ විතරක් නෙමෙයි පෝට් සිටි එකේ දා තිබ්බේ දැන් කතා කරා මන්ද බුද්ධිංශයක බුද්ධිංශය දුර්වල කරා කවුද බුද්ධිංශේ බාරු හිටියේ අපේ ආණ්ඩුවේ බුද්ධිංශේ බාරු හිටියේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුදා බුද්ධිංශේ ත්‍රිවිධ හමුදාවෙන් බුද්ධිංශ පොලිස් බුද්ධිංශේ රාජ්‍ය උත්තු සේවාව බාරු හිටියේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මාන්නේ එතුමාව තමුන්නාසර ගාන්නුවට ආරං තිනවා තමුන්නාසර ටිකට් එක දීලා තිනවා මහන චෝදනාව කරන්න ඕනේ එතුමාට රනිල් වික්‍රමසිංහ මහත්මයාවත් අපිවත් බුද්ධිංශේ බාරු හිටියේ නෑ එහෙනම් තමුන්නාසලා ඔව් FCID එක නෙමෙයි මං කියන්නේ බුද්ධිංශය ගැන කතා කරේ FCID එකත් හරියට වැඩ කරේ නෑ කියලා කියනවා FCID එක හරියට වැඩ කරා නම් ඔය බලේ ඉන්න ගොඩක් දෙනෙක් අද මෙතන නෑ FCID එක හරියට වැඩ කරා නම් හරිය කරේ නෑ කියලා අපි කියනවා FCID එක වැරදි කරා කියලා අපි කියනවා ඇයි වැරදි කරේ ඒ වැරදිකාරින්ට දඬුවම් නොදුන්නේ දඬුවම් නොදුන්නා නම් අද උතන විශාල පිරිසක් නැහැ ප්‍රසිද්ධියේ මංගොල්ල කාපේවා අපි කනගාට වෙනව ඔප්පු කරගන්න බැරි වෙච්ච එක ගැන FCID එක වැරද්ද නිසා තමයි ඒ දේ උනේ මල්වානේ ඉඳන් තව කීයක්ද ක්‍රිස් ඇයි CSN එක ඕනවා වහගන්න ඕන නම් කියන්නේ CSN එක මැනික් මල්ල මේ සියල්ල මිග් ගණ දෙනු මේවා හරියට කරා නම් අද අපි තවත් බලයේ ඉන්නවා මම හිතන්නේ මේ වෙලාවේ ඒ විතරක් නෙමෙයි මම මේක රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ නිසා මම කියන්න කැමතියි ඒ විතරක් නෙවෙයි අද අපි කනගාටු වෙනවා මේ
රටේ
සුදේශ කටයුතු අමාත්‍යාංශේ
මට ආසන් කරන්න
ඔව් සුදේශ කටයුතු අමාත්‍යාංශේ රටේ සිවිල් පරිපාලනයේ තිබෙ සුදේශ කටයුතු අමාත්‍යාංශේ දිසාමතේ ප්‍රාදේශීය ලේකම් රුවිතේ සුදේශ කටයුතු අමාත්‍යාංශේ අද මේ ඉතිහාසයේ ප්‍රථම වරට ආරක්ෂක අමාත්‍යාංශයට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය එක්කව කරගෙන තියෙනවා. අපි අහනවා මේක සිවිල් පරිපාලනයේට බොහොම භයානක තත්ත්වයක්. ඇයි ආරක්ෂක අමාත්‍යාංශය මේවා ගන්නෙ? මම ඉස්සෙල්ලා කිව්වා වගේ මට ආරංචි මන් දන්නේ ඇත්ත නැත්ත කියන ආයිසරයක්. දිසා ලේකම් කාර්යාලයට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හමුදා නිලධාරියෝ පත් කරන්න යනවා. මෙහෙමද සිවිල් පරිපාලන සේවය නැති කරන්නේ? කරුණාකරලා අපි කියනවා මේ රටේ සිවිල් පරිපාලනය ඉතුරු කරන්න එක තමයි මේ රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කර දුන්න තියෙන ආයතනේ. අවසාන වශයෙන් රජයේ සේවකයව 탁සේරුවට ලක් කරන්න නැතුව රජයේ සේවකයව ශක්තිමත් කරන්න අවශ්‍ය කටයුතු කරන්න ඒ වගේම තමුන්නාසලගේ ආණ්ඩුව ආපු ගමන් කපල දැම්ම රජයේ සේවකින්ගේ වැටුප් පැඩවීම විෂමතාවයන් කිරීම විධායක ශ්‍රේණි නිලධාරීන්ගේ 15000 දීමනාව විශ්‍රාමිකින්ගේ විශ්‍රාම දීමනාව ලබා දෙන්න කියලා ඉල්ලා සිටමින් මම නවතිනවා.
ඔබට ගරු සරත් කුමාර ශ්‍රී මන්ත්‍රීතුමා විනාඩි 7යි.
ගරු
ඔබන්ටතුමා
එමෙන්තේ කරුණ විකෘති කිරීමක් කරා ගරු නියෝජ්‍ය කතානායකතුමනි ගලදාරි හෝටලේ හිල්ටන් හෝටලේ තාජ් සමුද්‍ර මේ සියලු ඉඩකඩම් පහුගිය ආණ්ඩු කාලයේ උන්ගේ ආණ්ඩු කාලයේ සම්පූර්ණයෙන්ම ඒ අය